එතකොට ධර්මයක් අහනවා කියන්නේ ඔන්න ඕක අහලා තේරුම් ගන්න. එහෙම අහලා තේරුම් ගත්තොත් විතරයි මාර්ගයට වැටෙන්න පුළුවන්. වෙන විදිහක් නැහැ. හරි. බුදු දහම කියන්නේ ඕක. දැන් මොකක්ද ඇහුවේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කිව්වේ දුක මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද. දැන් දුක කියන එක අපි දන්නවා පංච උපාදානස්කන්ධ. ඒක පටන් ගන්නේ රූප උපාදානස්කන්ධේ. රූප උපාදානස්කන්ධේ වෙන්නේ කොහොමද? ඇහැ පාවිච්චි කරන. ඇහැ පාවිච්චි කරලා අන්න රූපයක් තියනවා කියලා ඒක දැඩිව බාර ගැනීම තමයි රූප උපාදාන. ඒ රැවටීම තමයි රූප උපාදානය කියන්නේ. මේ රූපය එහෙම්මම පිළිගත්තා. කවුරුවත් කිව්වොත් නෑ නෑ කොහොම රූපයක් නෙමෙයි කියලා අපි පිළිගන්නේ නෑ නේද? ලෝකෙට අයිති කෙනා. නේද? දෘෂ්ටිගත වෙලා ඉන්න කෙනා පිළිගන්නේ ඕක රූපයක් නෙවෙයි කිව්වට. දෘෂ්ටිගත වුණ කෙනාට ඒක රූපයක්. දැන් දෘෂ්ටිගත වුණ කෙනා අඳුරගන්න විදිහ තමයි අර වතුරට එබෙන බල්ලා. මොකද වෙන්නේ වතුරට එබෙනකොට? ඡායාව පේනවා. එතකොට බල්ලා දෘෂ්ටිගත වෙනවා අන්න තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් ඌ රූපයක් උපාදාන කළා නේද? ඕකම නේද ඌට දුක? අන්න තේරුම් ගන්න. නැති දෙයක් හදලා ඕක තියනවා කියලා දැඩිව විශ්වාස කරලා ඒක උපාදාන කරනවා. ඕකට කියනවා රූප උපාදාන. ඒකට සංකිට්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඔය සකස් කළේ දුක. අන්න තව බල්ලෙක් කියලා රූපයක් තියනවා කියලා විශ්වාස කිරීමමයි දුක උපත. එතකොට ඒකේ සමුදය කොහෙද තියෙන්නේ? මේ බල්ලගේ මොඩකමට නේද හිතුවේ? තව රූපයක් එළියේ තියනවා කියලා. මොකක් හින්දාද හිතුවේ? ඇහෙන් දැකපු හින්දා නේද? එතකොට ඇහෙත් මුලා වෙලා ඇහෙන් දකින රූපෙත් මුලා වෙලා අවිචාපච්චා සංඛාර කළා නේද? ඒ නිසා රූප උපාදානයට අහු වුණා නේද? අවිද්‍යාවෙන් හදපු සංඛාරය චේතනා ටිකෙන් තමයි කිව්වේ ඔන්න එළියේ රූපයක් තියනවා. ඒ බල්ලෙක් පණ තියෙන රූපයක් තියනවා දැන්. දැන් මං කිව්වේ අපි චිත්‍ර දිහා බලනකොට සමහර චිත්‍රවලට පණක් දෙනවා කියලා. දැන් මුගේ චිත්‍රේ පණ දුන්නා ඔන්න චිත්‍රයට. බල්ලෙක් වගේ සටහනට දැන් පණකුත් දුන්නා. රූපයක් පැනෙවුවා විතරක් නෙමෙයි, සතර මහා ධාතු කළා විතරක් නෙමෙයි, ඒකට පණක් දුන්නා නේද? දැන් ඔන්න ඕක තමයි දෘෂ්ටියෙන් හදන ලෝකේ. දැන් ඇහෙන් දැකලා අපි යෝග කරන්නේ නැද්ද? ඔන්න ලෝකෙට අහුවෙනවා කියන එක පේනව නේද? දැන් වතුරේ ඇති වෙන ඡායාවක් ඇහෙන් දැකීම වතුරේ ඇති වෙන ඡායා මාත්‍රයක් කියලා ඌට අවබෝධයක් තිබුණා නම් ඌට තරහයයි බුරයිද? ඉදයින් පස්සේ තරහ යන්න හේතුව නැති වුණා, දුක නැති වුණා. රූපයෙන් මිදුණා. මුලාවෙන් හදාගත්තු රූපයෙන් මිදුණා. ලෝකයෙන් මිදුණා, ලෝකෝත්තර වුණා. පේනවද? එහෙනම් Tamanට ලෝකෝත්තර වෙන්න මොකද්ද කරන්න ඕන කියලා පේනවද? ඇහැ පිළිබඳව ඥානං පස්සං යථා භූතං. ඇහෙන් පෙන්නන රූප පිළිබඳව ඥානං පස්සං යථා භූතං. අහන්න දකින්න ඇත්ත ඇති හැටි. ඔච්චරයි තියෙන්නේ ලෝකෙන් මිදෙන්න. ඔන්න ඕකට තමයි කියන්නේ සමත විපස්සනා. ආරේෂ්ඨාංගික මාර්ගය. සප්ත බොජ්ජංග. ඈ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඔය සේරම ඔන්න ඔතන තියෙන. ඒවා වඩන්න පුළුවන් දේවල් නෙමෙයි, ඒවා වැඩෙනවා. වැඩෙන්නේ කොහොමද? යථාභූත ඥාන. ඥානං පස්සං යථාභූතං. ඔන්න ඔච්චරයි තියෙන්නේ. ඔක පැහැදිලිව කියනවා මහා සලායතන සූත්‍රය. චක්කුම් භික්ඛවේ අජානං අපස්සං යථාභූතං. දැක්කේ නැත්තම්, දන්නේ නැත්තම් එයාට මොකද වෙන්නේ? ආයිතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡන්ති. ආයේ පංච උපාදානස්කන්ධ රැස් කරන. චක්කුම් ඥානං පස්සං යථාභූතං. ඇහැගෙන දැනගත්තොත් දැක්කොත් ඇත්ත ඇති හැටි ආයතින් පංච උපාදානස්කන්ධව අපචයං ගච්ඡ. රැස් කරන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ රැස් කරන්නේ නැහැ. ඇයි දැන් රූප පිහිටවන්නේ නැහැ? එතකොට රූපස්කන්ධ උපාදාන කරන්නේ නැහැ. එහෙනම් රූපයෙන් මිදෙනවා, ලෝකයෙන් මිදෙනවා. එතකොට එයාගේ වැඩෙන්නේ ඔන්න එයාට ආවේ සාස්ස හෝති සම්මාදිට්ඨි. ඔන්න සම්මාදිට්ඨිය ඇති වුණා. එයා යම් කිසි දෙයක් හිතනවා නම් ඔන්න ඕක සම්මා සංකප්පේ. ඇයි යථාභූත ඥානයත් එක්ක දැන් හිතන්නේ? ඔව්. ওই ඡායා මාත්‍රයක් විතරයි එහෙන් පෙන්නේ. යථාභූත ඥානය. හ්ම්. එතකොට කතා කළා නම් ඕක ගැන කතා කරන්නේ ඡායා මාත්‍රයක් ගැන විතරයි. සම්මා වාචා. ඕක අයිති කරගන්න යනවද ඡායා මාත්‍රය? වතුරේ තියෙන ඡායාව රණ්ඩු වෙනවද මේක මගේ කියලා? නෑ. ඇලීම් ගැටීම් ටිකට මොකද වෙන්නේ? නැති වෙනවා. දැන් අමුතුවෙන් සීලයක් රකින්න තියනවාද? ඔන්න කියනවා එයාගේ කාය කම්මං වචී කම්මං සුපරිසිද්ධෝ හෝති. එයාගේ කාය කර්ම වචී කර්ම ඊළඟට ආජීවං සුපරිසිද්ධෝ හෝති. සුපරිසිදු වෙනවා. ඔක කියන්නේ සීලය රැකෙන. ඔය නුවණ එන කෙනාගේ සීලය රැකෙනවා. එකම පිරිසිදු වෙනවා. දැන් අමුතුවෙන් වෙජිටේරියන් වෙන්න ඕනද ඕක කරන්නේ?
නෑ මට තේරෙන්නට මේ මිනිස්සු ඒක යන්නේ.
ඒක තමයි. නෑ ඒක තමයි නුවණින් නුවණින් ධර්මයේ දකින්නකොට ඔයාට උත්තර එනවා. නොදන්න කෙනෙකුට ඕක මස් කනවා හරිද වැරදිද කියන එක නෙමෙයි කියා දෙන්න ඕන. මෙන්න දහමේ මේකයි කියලා තියෙන්නේ. යථාභූත ඥානය ඇති කරගන්න. එතකොට ඔය ප්‍රශ්නේ එන්නේ. ඕවා අදාළ නෑ. මොකද මස් කෑවත් ඕක අවබෝධ වෙන්නේ නැහැ, මස් නොකෑවත් ඕක අවබෝධ වෙන්නේ නැහැ, ධර්මයේ හෙව්වේ නැහැ. ධර්මය අහලා දැනගත්තේ නැත්තම්. ඥානතෝ පස්සතෝ. ඒකටයි එන්නේ. ඔව්. ඔව්. මස් නොකා හිටියත් සීලබ්බත පරාමාසෙ, මස් කගා හිටියත් සීලබ්බත පරාමාසෙ. මොකද අජානං අපස්සං යථා භූතං. සෝවාන් වෙන්න බෑ ওই දෙකෙන්. මේක දන්න දකින්න කෙනා අන්න සෝවාන් වෙනවා. එයා සීලබ්බත පරාමාසයෙන් මිදෙනවා. හ්ම්. එයා මස් කෑවද නැද්ද කියන එක ගැටලුවක් නෑ. එයා දන්නවා මේ දිවේ ගැටෙනකොට ස්පර්ශයෙන් රසක් ඇති වෙන්නේ නැහැ. ඕකේ අය පෞපින් කතාවක් නෑ. ඈ? රසට මුලා වෙන්නෙත් නෑ. රස ඇති වෙන්නේ මේ ස්පර්ශයෙන් හටගත් එක කියලා. දකින්න. ඔව්. දැන් පේනවද ඔය ධර්මය අහලා නැති දකින්න නැති අයට තමයි ඔය ප්‍රශ්න තියෙන්නේ. අජානං අපස්සං යථා භූතං. එන්න ඔය වචන ටික හරිය වැදගත්. අජානං අපස්සං යථා භූතං. හරි? බුදුහාමුදුරුවෝ පෙන්නනවා අජානං අපස්සං යථා භූතං එක්කෙනා ආයේ ආයේ පංච උපාදානස්කන්ධ රැස් කරනවා. ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡanti. ආයේ ආයේ පංච උපාදානස්කන්ධ රැස් කරනවා. චක්කුම් බික්කවේ අජානං අපස්සං යථා භූතං. ඇහැගෙන අජානං අපස්සං යථා භූතං. එයා මොකද කරන්නේ? ආයේ ආයේ පංච උපාදානස්කන්ධ රැස් කරනවා. ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡanti. හරි. ඒ ඊට කලින් තව ටිකක් තියෙනවා. මම මේ ටික කිව්වේ. දැන් ඇහි රූපේ අජානං අපස්සං යථා භූතං වෙන කෙනා මොකද වෙන්නේ? ඒ රූපයේ සතුටු වෙනවා, ඇලෙනවා, බැඳෙනවා, සිහිමුලාවේ. අපි රූපයේ සිහි මුලා වෙලා නේද තියෙන්නේ? ඇත්ත ඇති හිටි පේන්නේ නැත්තේ නේද? රූපය බාර අරගෙන සිහි මුලා වෙලා නේද? මිරිඟුවෙන් පෙන්නන එක ඇත්ත කියලා ගත්තහම සිහි මුලා වෙලා නැද්ද? එද රූපයේ සිහි මුලා වෙන. සිහි මුලා වුණ කෙනා ඔන්න තණ්හා කරනවා. නේද? තණ්හා කරනවා. තණ්හා කරනවා කියන්නේ ආයේ ආයේ පංච උපාදානස්කන්ධ හදනවා. ආ ඉතින් පංච උපාදානස්කන්ධ උපචයං ගච්ඡන්. හරි. එතකොට ඇහි ඇත්තයි තිහෙටි නොදන්න නොදකින්න කියලා. අජානං අපස්සං යථා භූතං. රූපයේ ඇහි නිසා දැනගන්න රූපයේ ඇත්තයි තිහෙටි නොදන්න නොදකින්න කියලා. අජානං අපස්සං යථා භූතං. එයා මොකද වෙන්නේ? ඔය රූපයේ සතුටු වෙනවා. ඇලෙනවා. බැඳෙනවා. ඒකෙ සිහි මුලා වෙනවා. හරි. ඔන්න ඔය දේ වෙනවලු. සිහි මුලා වෙනවලු රූපේ. ඒ සිහි මුලා වුණ කෙනා ඒකට තණ්හා කරනවා. හරි. ඒ කියන්නේ ඇලීම් ගැටීම් ඇති කරගන්නවා. නේද? ඒ තණ්හා කරන කෙනා මොකද වෙන්නේ? ඊළඟට පංච උපාදානස්කන්ධා ආයයි රස කරනවා. ආයෙතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡා. එයාට ආර්ය මාර්ගයක් වැඩෙන්නේ නැහැ. එයාට සම්මාදිට්ඨිය ඇති වෙන්නේ නැහැ. එයා මොකද කරන්නේ? රූපයේ ආස්වාදානුපස්සී විහෙරති. රූපයේ සිහි මුලා වුණහම වෙන්නේ ආස්වාදය විඳිනවා. දැන් හදාගත්තු රූපයේ සිහි මුලා වෙලා හදාගත්තු රූපේ ඊළඟට ආස්වාදය. ආස්වාදානුපස්සී විහෙරති. රූපය දැන් ඇහි ඇත්ත ඇති හැටි දන්නේත් නැහැ, රූපේ ඇත්ත ඇති හැටි දන්නේත් නැහැ. හරි. එතකොට රූපේ සතුටු වෙනවා, ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. රූපයේ සිහි මුලා වුණහම දැන් හිතා ගන්න ඕනේ, දැන් එළියේ රූපයක් පිහිටෙව්වා නේද? සිහි මුලා වෙලානේ. ඒක තියෙනවා කියලා හිතනවා දැන්. එහෙම හිතුවහම ඒ රූපේ ආස්වාදානුපස්සී විහෙරති. අපි ආස්වාදයක් විඳිනවා ඒ රූපේ නිසා. ජීවත් වෙනවා කියන්නේ ওই රූපේ ආස්වාදයක් විඳිනවා. ඔකේ අනිත් පැත්ත වෙන කෙනා ඇහැයි රූපේ ඥානං පස්සන් යථා භූතං වෙන කෙනා. ඒ රූපේ සතුටු වෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ. ඒ රූපේ ඇලෙන්නේ නැහැ. දැන් ඡායාවක් නේ, වතුරේ තියෙන ඡායාවක් නේ. එතකොට ඒකේ ඇලෙනවද? නැහැ. බැඳෙනවද? නැහැ. සිහි මුලා වෙනවද? නැහැ. ඒක ඇත්ත රූපයක් කියලා ගන්න නැහැ. සිහි මුලා වුණොත් නේ, මේ බල්ලා වගේ සිහි මුලා වුණොත් නේ ඇත්ත කරන්නේ. කොඩයි මේකේ ඊළඟ වචනේ තමයි එහෙම දකින්න කෙනා රූපයේ ආදීනවානුපස්සී විහෙරති. එහෙනම් බුදුහාමුදුරෝ දෙනවා. එහෙම කෙනා රූපයේ ආදීනවානුපස්සී විහෙරති. එයාගේ නැවත පංච උපාදානස්කන්ධ රැස් වෙන්නේ නැහැ. ආයතින් පංච උපාදානස්කන්ධ අපචයං ගච්ඡන්ති. රැස් වෙන්නේ නැහැ. එයාගේ වැඩෙන්නේ මොකද්ද? සමත විපස්සනා. එයාගේ වැඩෙන්නේ මොකද්ද? එයාට පිහිටන්නේ සම්මාදිට්ඨිය, සම්මා සංකප්පය, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එයාගේ වැඩෙන්නේ මොනවද? මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. ඔන්න ඔහම ඒ සූත්‍රය විස්තර කරගෙන යනවා. හරි. මහා සලායතන සූත්‍රය. කීවල බලන්න මම දෙන්නම් ඉස්සරහට. අරගෙන කියවන්නේ. මහා සලායතන සූත්‍රය දැන් තේරෙයි පාලියෙන් කියවන්නේ. මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ නේද? ඔව්. මහා සලායතන සූත්‍රය. ඔව්. මහා සලායතන සූත්‍රය දැන් කියවන්න. ඔය පාලි ටික තේරෙයි. තේරුම නෙමෙයි පාලියෙන් කියවන්නේ. ඒකට තමයි දකින්න පුළුවන්. මොකද ඔය තේරුමේ නෑ ඕවා. ඔව්. සරල තේරුම් වල නෑ ඕවා. දැන් ඔයගලන්ට පාලියෙන්ම කියවන්න. චක්කුම් වික්ඛවේ අජානං අපස්සං යථා භූතං. තේරෙනවද නේද? එතකොට වචන හතරක් දෙනවා. ඔකේ හතර මට මතක නැහැ. ඒකේ සතුටු වෙනවා, ඇලෙනවා, බැඳෙනවා. බැඳෙනවට කියන්නේ සංයුක්තං. ඇලෙනවා, බැඳෙනවා, ඊළඟට සිහි මුලා වෙනවා. සිහි මුලා වෙන වචනෙත් තියෙනවා ඒක. හරි. ඊළඟට එහෙම වුණහම මොකද වෙන්නේ? රූපේ ආස්වාදානුපස්සී විහෙරති. ඒ සිහි මුලා වුණ කෙනා රූපේ ආස්වාදයේ විඳින්මින් ඉන්නවා. එයාගේ මොකද වෙන්නේ? තණ්හාව වැඩෙනවා, තණ්හා පවඩ්ඩති, වර්ධනය වෙනවා. ආස්වාදයේ. ඔව්. තණ්හාව වර්ධනය වෙනවා. පංච උපාදාන. ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡන්ති. මොනවාමම තියෙනවා. නැවත නැවත පංච උපාදානස්කන්ධ රැස් කරමින් ඉන්නවා. ඒ අනිත් පැත්ත තමයි ඇහැ රූපේ ඥානං පස්සං යථා භූතං. දන්න දකින්න කෙනා ඇත්ත ඇතිහෙටි. එයා ඒ රූපේ සතුටු වෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ. වචන හතරක් තියෙනවා. ඒකේ සිහි මුලා වෙන්නේ. එහෙම කෙනාට කියනවා රූපේ ආදීනවානුපස්සී විහෙත. එන ආදීනව දකමින් ඉන්නවා කියන්නේ ඕකට. අපි වෙන තේරුන්නේ අරන් තියෙන්නේ. රූපේ ඇත්ත ඇති ඇති දකින කෙනා ඔන්න ආදීනවයි දකින. ආදීනවානුපස්සී විහෙත. දැන් අපි මේ බල්ලාගේ ආදීනවේ නේද දකින්නේ මූ රැවටුනේ එකේ. අපරාධේ මූ තරහ අරන් ඉන්නේ කියලා. අන්න ආදීනවානුපස්සී විහෙරති. අපි අහුවෙන්නේ නැහැ ඒකට. නේද? බල්ලා මුලා වුණා. එහෙම වෙන්න ඕනේ. ඉතින් ඇහැ පාවිච්චි කරනකොට. අපි හිතන්න ඕනේ ওই වතුරට ඉබෙන්නේ කියලා. ඇයි ඡායාවනේ ඇහෙන් අරන් දෙන්නේ? ඇහෙන් දකිනවා කියන්නේ වතුරට ඉබෙනවා කියලා හිතන්. වටපිටාව බලනකොට මේ වතුරට ඉබෙනවා ඡායාව දකින්න. එහෙම කෙනා රූපයේ ආදීනවානුපස්සී විහෙරති. ඔන්න ඕකට කියනවා සමත විපස්සනා වඩනවා. ආර්ය මාර්ගයේ වඩනවා. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වඩනවා. එහෙම කෙනා ඉන්නේ ආර්ය මාර්ගයේ. ආර්ය දර්ශනය. එහෙම වුණ දවසට ඔන්න බය නැති කරගන්න පුළුවන් ආයෙනම් සතර අපාගත වෙන්නේ නැහැ කියලා. එහෙම වෙන්න ඕන ආදීනව දකින්නවා කියන්නේ එතකොට දකින දකින සැරේට මතක් කරගන්න ඕන. මොකද්ද මතක් කරගන්න? චිත්‍රය. එහෙම නැත්නම් මේ වතුරට ඉබෙනවා. බල්ලව සිහි කරගන්න. මම මේ වතුරට ඉබෙන්නේ. මම මේ වතුරට ඉබෙන්නේ. එතකොට ඡායා ටිකක් නෙවෙයි. ඡායා මාත්‍ර. රූප සංඥා ගොඩක්. සංඥා ගොඩක් එච්චරයි. රූප සංඥා මාත්‍ර ගොඩක්. එතකොට දැකීම දැකීම විතරයි. තේනවද? එහෙම දකිනකොට දැකීම දැකීම විතරයි නේද? එතනින් එහාට යෑමක් තියෙනවද? දැක්කනම් දැක්කා විතරයි. දැන් අපි යෝග නොදන්න කෙනා දැක්කනම් දැක්කා විතර. හා පොල් ගහක් තියෙනවා. දැක්කා විතර. පේනව නේද මුලා වෙලා තියෙන තරම? ඉතින් කියනවා මං යෝනිසෝ මනසිකාරෙන් ඉන්නවා කියලා. කොහේන යෝනිසෝ මනසිකාරය? ඒක තමයි කියන්නේ. ඔය සබ්බාසෝ සූත්‍රය එහෙම කියන්නේ මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන් දන්න දකින කෙනාට විතරයි. ජානතෝ පස්සතෝ න අජානතෝ න අපස්සතෝ. නොදන්න නොදකින කෙනාට ඕක කරන්න තියා හිතන්නවා. ඔය දැන් ඕක අවබෝධ කරන්න බැයිද? ක්ෂණයකින් අවබෝධ කරන්න බැරිද? පෙර ඇසුර නැති කළොත් පුළුවන්. ඕක ඇති. ඉතින් ඕක ඥානෙ තියනවා නම් නෙමෙයි ඥානෙ ඇති කරගන්න ඕක බලන්න. ආයේ පෙරගෙන ආපු ඥානයක් නෙමෙයි මේ මොහොතේ ඥානෙ ඇති කරගන්න. පෙර කුසල් හිං ඕ පෙර කුසල් හින්දා තමයි මේක අහන්න ලැබෙන්නේ. ඥානෙ පහළ වෙන්නේ නැහැ පෙර කුසල් හින්දා. එහෙනම් පෙරම ඥානෙ පහළ වෙලා. ආයේ මොකටද? පෙර කුසල් වලින් ඥානෙ පහළ වෙනවා නෑ ඉදාම පහළ වෙන්නේ. ඒවා ආපු එකේ ප්‍රතිඵලය තමයි ධර්මය අහන්න ලැබෙන එක. ධර්මය අවබෝධ කරන එක ඒකේ ප්‍රතිඵලයක් නෙවෙයි. තේරෙනවා? ඉතින් පුළුවන් වෙන්නේ ඇහුනොත් නේ. ඇහුනහම ඒක ගැන හිතනවද කියන එක මේ මොහොතේ කරන දෙයක් මිස පෙර කර්මයක් නෙවෙයි. ඔව් පෙර කර්ම හින්දා අවබෝධ වෙන්නේ නැහැ. එහෙම නැහැ. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. මේ පෙර කර්ම ටිකෙන් අවබෝධ වෙයි. ඒ දහම වරද්ද ගන්න. රහත්ුනේ මේ මොහොතේ ධර්මය අහලා මේ මොහොතේ නුවණ දෝපු හින්දා. වෙන පෙර කර්ම හින්දා නෙවෙයි. පෙර කර්ම හින්දා තමයි දහම අහන්න ලැබුනේ. මනුස්ස ජීවිතයක් ලැබුණේ පෙර කර්ම. ධර්මය අහන්න ලැබුණේ පෙර කර්ම. දැන් අඟුලිමාලට බුදුහාමුදුරුවෝ මුණ ගැහුනේ පෙර කර්මෙන්ද? අවබෝධය ලැබුණේ පෙර කර්මෙන්ද? නෑ, ඒ මොහොතේ සිහිය පිහිටුවා. නුවණ යෙදුවා. ඒත් එහෙම තමයි. ඉතින් ඒකෙන් ඒ වයින් ලැබුණ ඒවා තමයි එයාට අෂ්ට සමාපatti ලැබුණා. පෙර පුරුද්ද. ඒවා පුරුදු කරලා තිබුණා. ඒක තමයි ඒ භාවනා කරලා අෂ්ට සමාපatti වඩලා තිබුණනේ. ඉතින් මේ ජීවිතෙත් අෂ්ට සමාපatti ටික ලැබුණා පුරුද්ද. අවබෝධය ලැබුණේ පෙර පුරුද්දටද? එහෙනම් පෙර අවබෝධය තියෙන එක. එහෙනම් පෙර රහත් වෙලා තියෙන එකයි පෙර පුරුද්දෙන්. ලා වෙලා හිටිය එක තමයි පුරුද්ද. ඒක තමයි පෙර පුරුද්ද. මුලා වෙලා හිටිය එක තමයි පෙර පුරුද්ද. ඒක පෙර මුලා වෙලා හිටිය හින්දානේ මේ ජීවිතේ ඉපදුනේ. අවබෝධේ පෙරන් ආපු එකක් නෙවෙයි. හරි? අවබෝධේ ක්ෂණිකව මේ මොහොතේ උත්සාහය, වීරිය, යෙදුණා ඒකට අවශ්‍ය දේවල් ලැබුණා පෙර කර්ම. පෙර කුසල කර්ම හින්දා මනුෂ්‍ය ජීවිතේ ලැබුණා ධර්මය අහන්න ලැබුණා. ඒ ටික පෙර කර්ම. හැබැයි අවබෝධය කියන එක පෙර කර්මයක් නෙවෙයි. ඒක තමා විසින් කරන්න ඕන. ඔන්න ඕක තේරුම් ගන්න. මේ මොහොතේ කරන්න ඕන දෙයක්. ඒකයි මේ මොහොතේ නිවන් දකින්න පුළුවන් කියන්නේ. පෙරුම් පුරන්නේ මොකටද? පෙරුම් පුරන්නේ ධර්මය අහන්න ලැබෙන්න. ඒ පරිසරයේ හැදෙන්න. හරිද? පෙරුම් පුරන්නේ අවබෝධ වෙන්න පෙරුම් පුරලා බෑ. අවබෝධ වෙන්න පරිසරයේ හැදෙන්න පෙරුම් පුරන්න ඕන කුසල කරන්න. දැන් ඕගොල්ලෝ ඒක කරලා හින්දා තමයි මිනිස්සු වෙලා ඉපදිලා ධර්මය අහන්න ලැබිලා තියෙන්නේ. හැබැයි පෙර කර්මයට අවබෝධ වෙන්නේ නම් නැහැ. ඒකෙම බලහින් ඉන්න එපා. දැන් මේක අහලා Taman උත්සාහයක් ගත්තොත් අවබෝධ වෙයි. දැන් මෙහෙම හිතන්න මේ මොහොතේ ධර්මයේ අහලා දැන් ඕක තේරුම් ගන්න උත්සාහයක් යදුවොත් වීරය කළොත් අවබෝධ වෙනවා මිසක් නිකන් හම්බ වෙන්නේ නැහැ. පෙර කර්ම තියනවා කියලා හම්බ වෙන්නේ නැහැ. දැන් කොච්චර කර්ම කළත් දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මේ මොහොතේ අපි ධර්මයේ ඇහුවා. ඔන්න කර්ම කුසල කර්ම රැස් කරගත්තා. ඒ හින්දා අපිට අනාගතයේ අවබෝධ වෙයි කිව්වොත් ඕක මුලාවක්. හරි, දැන් කරන්නේ මොනවද? දැන් මේ කරන්නේ අකුසල කර්මද? ඒ දැන් මේ කුසල කර්ම හින්දා ඊළඟ ජීවිතේ ඕක අවබෝධ වෙයිද? අවබෝධ වෙන්නේ නැහැ. ඕන්නම් ධර්මය අහන්න ලැබෙනවා. ඒක කර්මය. අහන්න ලැබෙනවා කියන එක කර්මය. ධර්මය අහන්න ලැබුණත් ඉතින් අපිට ඌක වැඩක් නැහැ කියලා යන්න හිතුනොත් එහෙම? එහෙම කියන්නේ නැහැ. හිත අර කියනවනේ කතාවක් කර දානයක් දෙන්න බාර අරගෙන කියන්නේ සරිත් හඳුරෝ නේද? ඌක පොඩ්ඩක් කල් දාන්න පුළුවන්ද කිව්වා? ඔව් ඉතින් දන්නවනේ ඌ. ඒ දන්න නුවණ යොදා ගන්න. හරි, හොඳට තේරුම් ගන්න පෙර කර්ම හින්දා නම් අවබෝධය එන්නේ නැත. පෙර කර්ම හින්දා ඒ පරිසරයේ හැදෙනවා. ධර්මය අහන්න ලැබෙනවා. හැබැයි කොච්චර ධර්මය අහන්න ලැබුණත් ප්‍රයෝජනේ ගන්නවද නැද්ද කියන එක මේ මොහොතේ නුවණ යෙදෙනවද වීරිය යෙදෙනවද කියන එක මතයි රඳා පවතින. හරි, ඕක තමයි දහම කියන්නේ. ඕක අමතක කරන අය තමයි ඉතින් මේ ලැබුණ අවස්ථාවක් නැති කරගන්නේ. ක්ෂණ සම්පත්තිය ලැබුණා කී කියා ඉඳන් ප්‍රාර්ථනා කරනවා ඊළඟ ජීවිතේ නිවන් ලැබෙන්න. නේද? අමාරුවෙන් පින් කරලා කරලා ලබාගත් අවස්ථාව. මනුෂ්‍ය ජීවිතෙත් ලබාගත්ත ධර්මයක් අහන්න ලැබුවා. ඊළඟට හිතනවා නෑ මේ ජීවිතේ නෙවෙයි අපි ඊළඟ ජීවිතේ ඕක. ඔන්න කරන ලොකුම මෝඩ වැඩි. ඒක ලොකුම මුලාවක්. ඒ ධර්මය දකින්න නැතිකම, අවබෝධ කරන්න නැතිකම, නුවණින් දකින්න නැතිකම. හරි? එතකොට තේරුම් ගන්න. ඔව්. හොඳට ඔක පැහැදිලි කරගන්න. පෙර කර්ම පාරමිතා අරව මේවා හින්දා නම් අවබෝධ වෙන්නේ නැහැ. ඒවා හින්දා වෙන එකම දේ වෙනව නම් වෙන්නේ ඒ පරිසරයේ හැදෙන. පිනකටම තමයි. ඒව තමයි පෙර කර්ම කියන්නේ. ධර්මය අහන්න ලැබෙන්නේ පෙර කුසල කර්ම නැත්තම්. දැන් අර සැරියුත් මුගලන් කෝලිත උපතිස්සට අස්සජිහාමුදුරුව මුණ ගැහෙන්නේ පෙර කර්ම නැත්තම්. පෙර පාරමිතා නැත්තම්. ඒවා තියෙන හින්දා මුණ ගැහුවා. හැබැයි අර කියපු දේ අවබෝධ කරන එක පෙර කර්මයක් නෙවෙයි. ඒක ඒ මොහොතේ නුගණයිය තුල උත්සාහයක. තේරුණා? එවෙලි ඒ යථාභූත ඥානය ඇති වෙන විදිහට බැලුවා. දැන් එතන කිව්වෙත් යේ ධම්මා හේතුප්පබව. තේ සං හේතුන් තථාගතෝ ආහ. ඔය ඕකමයි මේ.
හැමතැනම කැරේ කැරේ.
දැන් ඇහැ පිළිබඳව ඇත්ත ඇති හැටි. රූපේ පිළිබඳව ඇත්ත ඇති හැටි. දැන් මේ බල්ලගේ හේතු යෙදෙන හින්දා ඌ ලෝකෙ හැදුවා. හේතු යෙදුන්නේ නැත්නම් ලෝකෙ නෑ. නිරුද්ධ. ඕක නේද අපි තව විදිහට කිව්වේ. ඇහෙන් ලෝකේ හදන්න හේතු යෙදෙනවා අපේ මෝඩකමයි අවිද්‍යාවයි. ඒ හින්දා ලෝකෙ පිහිටනවා. ඕක නැති වුණා නම් ලෝකෙ පිහිටනවද? නෑ. සංඥා මාත්‍රයක් විතරයි ඒක. හිතෙන් හදන, අවිද්‍යාවෙන් හදන ලෝකයක්. හරි? ඔව් ආයතන 6. ඔය 6න් ඕන එකක් ගන්න. ඔය මහා සලායතන සූත්‍රය කියන්නේ ආයතන 6ටම ওই ටික කියනවා. ඇහැ පිළිබඳව ඕක දකින්න ඕන. රූපය පිළිබඳව දකින්න ඕන. ඇහැ නිසා පහළ වෙන ඒ ඇහැයි රූපේ නිසා පහළ වෙන විඥානය ගැන ওই විදිහට දකින්න ඕන. පස්සේ ගැනත් ওই ධර්මතාවයමයි. පස්සෙන් උපදින වේදනාවෙත් ওই ධර්මතාවය. ඔන්න ওই ටික පෙන්න. ඕකම ඊළඟට කනට පෙන්නනවා, ශබ්දයට පෙන්නනවා, සෝත විඥාණයට පෙන්නනවා, සෝත සම්පස්සේට පෙන්නනවා. සෝත සම්පස්සෙන් හටගන්න වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවත් ඔන්න ඔය වගේ ඥානම් පස්සන් යථා භූතං. ඕකම අනිත් ආයතන, නාසයට, දිවට, ශරීරයට, මනසට. ඈ? එකක් ගැන විග්‍රහය තමයි පටන් ගත්තේ ඇහැ ගැන. දැන් ඇහැ කියන එක ඇත්ත ඇති හැටි දැනගන්න ඕන. ඇහැ කියන එකේ ඇත්ත ඇති හැටි අහන්න ඕන, දැනගන්න ඕන. ඥානං පස්සං යථා භූතං. අහගන්න දැන්. ඇහැ කියන එකේ ඇත්ත ඇති හැටි අහන්න ඕන, දකින්න. ඥානං පස්සං යථා භූතං. ඊළඟට ඇහැ නිසා දැනගන්න යම් කිසි රූපයක් තියෙනවා නම් ඕකේ ඇත්ත ඇති හැටි අහන්න ඕන, දකින්න ඕන. ඥානං පස්සං යථා භූතං. හරි? ඔය දෙකින් ද විඥානයක් පහළ වෙනවා නේද? විඥාණයෙන් මොකද කරන්නේ කියලා දන්නවනේ. විඥාණයෙන් තමයි කියන්නේ ඔක එළියේ තියෙනවා කියලා. මේ පැත්තේ ඇහක් තියෙනවා, අර පැත්තේ රූපයක් තියෙනවා කියලා කවුද කියන්නේ? විඥාණය. චක්කු විඥාණය. හරි? එතකොට චක්කු විඥාණයේ ඇත්ත ඇති හැටි අහන්න ඕන, දකින්න ඕන. හරි? චක්කු විඥාණයෙන් තමයි කිව්වේ මේ පැත්තේ ඇහක් තියෙනවා, අර පැත්තේ රූපයක් තියෙනවා. එතකොට ඔය තුන හටගත්තා කියලා හිත දැනුවත් කරන්නේ පස්සේ. පස්ස චෛතසිකය. ඇහැයි රූපෙයි චක්කු විඥානයි. පහළ වුණා කියන අදහස හිතට දෙන්නේ පස්ස චෛතසිකය. ඒක හිතේ ඇති වෙන ස්වභාවයක් විතරයි. ඔව් මෙහෙම තුනක් හටගත්තා කියලා දැනුවත් කරනවා. පස්ස. දැනුම් දෙනවා. අන්න පස්සේ ස්වභාවය. ඒක හිතේ තියෙන සිටි ඉල්ලක් විතරයි. එතකොට ඒක අපි දැනගන්න ඕන ඇත්ත ඇති හැටි. ඥානං පස්සං යථා භූතං. ඒකට කරන්න පුළුවන් එච්චරයි. මෙහෙම තුන් දෙනෙක් ඉන්නවා කියලා කියන එක විතරයි. පස්ස චෛතසිකයට කරන්න පුළුවන්. ඊළඟට පස්සපච්චා වේදනා. මොකක් හරි වේදනාවක් අපි දන්නවා ಜಾති තුනක් තියෙනවා නේද? සුඛ සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. ඔය ಜಾති තුනෙන් ඕන වේදනාවක් ඔතන. පස්සේ නිසා ඇති වෙනවද ඒකෙත් දකින්න ඇත්ත ඇතියට ඥානං පස්සං යථා භූතං. ඔන්න ඕක කරන කෙනා අර ඕවා එකකවත් ඒ කියන්නේ ඇහැ රූපය විඥාණය පස්සය වේදනාව ඔය පහෙන් එකකවත් ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සතුටු වෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ. එහෙම කෙනා ඒවයි ආසාදානුපස්සී විහෙරති මට්ටමට වැටෙන්නේ නැහැ. එයා වැටෙන්නේ ආදීනවානුපස්සී විහෙරති. ඔය මුලා වුණා හින්දා ආදීන වේ දකිනවා. ආදීනමානු පස්සී විහරති. ඇත්ත ඇතිහැටි දකින කෙනාට කියන ආදීනමානු පස්සී විහරති. එතකොට එයාට ඔන්න ඇති වෙනවලු එයාගේ තණ්හාව වර්ධනය වෙන්නේ නැහැ. හරිද? ඒකත් කියනවා. එයාට ඇති වෙනවා සම්මා දිට්ඨිය. සම්මා සංකප්පේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය එයාට හට ගන්නවා. එයාගේ වැඩෙනවා සමත විපස්සනා. එයාගේ වැඩෙනවා ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන ඒවා නිවනට අවශ්‍ය ටික. ඒවා වෙන වෙනම වඩනවා කියලා එකක් නැහැ. මේක දකින්නයි තියෙන්නේ. මේක දකිනකොට වැඩෙන්නේ ඒ ටික. ඔව්. ඒ ටික ලැබෙන. ඒ සමත විදර්ශනා ඉබේ වැඩෙනවා ඔය ටික දකින්න උත්සාහ කරනකොට. සමත කියන්නේ දැන් අපේ හිතේ එකඟකමනේ නේද? ඒ කියන්නේ එකඟකම. එතකොට තමයි අපිට එක දෙයකට සිහිය පිහිටන්න පුළුවන්. නැත්තම් හිත දුවනවා. දැන් මේ දේ ගැන හිතන්න හදනකොට gedara මතක් වෙනවා. සමතය නෑ එතකොට. සමාධිය නෑ. ඒ කියන්නේ හිතේ පාලනය. දැන් අපිට ඔන්න මේක කරන්න ඕන කියලා හිතනහම එතන ඉන්න ඕන කියන දේ අහන්න. ඔව්. ඒක සමතය. දැන් මේක හිතන්න හදනකොට ඔය අරව මේවා ඔළුවට එනවනම් ඔන්න දැනගන්න ඕන දැන් සමතය මදි. හිත විසිරෙනවා. සමාධිය හදා ගන්නවා. හරි? ඊළඟට අන දැන් ඥානං පස්සං යතා භූතං දැන් නුවණ යොදන්න ඕන මෙතන. මොකක් හරි ඇහැ හරි රූපේ හරි විඥානේ හරි ගැන ඇත්ත ඇති හැටි බලන්න. මොකද අපිට පේන්නේ ඇත්ත ඇති හැටි නෙමෙයිනේ පරණ කුරුද්දට ලෝකෙට ආйти දෘෂ්ටියෙන්නේ. එතකොට ඒකේ හොඳ. ඒකේ ඇත්ත ඇති හැටි දකින්න ඕන දැන් නුවණ පිහිටනවා. ඥානං පස්සං යථා භූතං. ධර්මයෙන් අහලා දැනගත්තු දේ දැන් දකින්න උත්සාහ කරනවා. ඕක තමයි විපස්සනා වෙන්නේ. එයා එතකොට ආදීනමානුපස්සී විහෙරති ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. අර මේ මාර්ගයට අවශ්‍ය කරුණු ටික වැඩෙනවා. එතකොට වෙන වෙනම වඩනවා කියලා එකක් නැහැ. වඩන්න පුළුවන් සමතය සමතය. දැන් හිත එකඟ වෙන්නේ නැත්නම් ඔන්න හිත එකඟ කරගන්න ක්‍රම ටිකක් කරනවා. දැන් අපි උදේ වැඩුවේ ඒ වටේ. නේද? හිත එකඟ වෙන්නේ නැත්ේයි අපේ තරහව බලවත්, ඇලීම බලවත්. ඒවා අඩු කරගන්න. එන් තරහ අඩු කරන්න මෛත්‍රිය වඩනවා, ඇලීම අඩු කරන්න පිළිකුල. නැත්නම් අසුබ සංඥාව වඩනවා. ඊළඟට හිත එකඟ කරගන්න මොකක් හරි අරමුණක් කරන් එක තැනක තියාගෙන ඉන්න බලන්න. ඔක තමයි සමතය. අද කාලේ අහන්න තියෙන්නේ ඔය සමතෙන් මාර්ගඵල ලැබපු අය ගැන. මේ හුස්ම දිහා බලා ඉඳලා නේද? ඔව් ඉතින් මේ දැන් පේනවනේ යථා භූත ඥානෙ ලැබලාද නැද්ද කියන එක. ධර්මයේ අහලා දැනගෙනද නැද්ද? ධර්මය අහන්න දැනගන්න. එතකොට තමයි ඥානං පස්සං යථා භූතං. එයා තමයි මාර්ගයට වැටෙන්නේ. ධර්මය දැනගන්නවා කියන්නේ මේ ආයතන ගැන දැනගන්න. ආයතනෙන් අපිව මුලා කරන හැටි දැනගන්න ඕන. දැන් ඇහෙන් දැකලා එළියේ තියෙනවා කියලා හිතනකොට මුලා කරනවා. ඔක තේරුම් ගන්න. සබ්දයක් අහලා එළියේ මොකද්ද කියලා කියනකොටම මුලා වෙනවා. දැන් ඕවා ඔක්කොම දැන් එළියේ නෙමෙයි මේ ඇතුලේ කියලා පෙන්වන්නවා. හිත ඇතුලේ. දැන් සබ්දය ඇහෙනකොටම ඔන්න ඇතුලෙන් හැදුවා කියලා පෙන්වන්න ඕන රූපේ. තේරුණා? ඔව්. ඕක එළියේ නෙමෙයි මේ ඇතුලේ. තමන් තුලයි කියන එක රූපයේ එළියේ තියෙනවා නෙවෙයි. අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තින් රූපයේ එළියේ තියෙනවා කියලා. ඔන්න ඕක පළවෙනි දේ කඩා ගන්නවා. ඒක පළවෙනි කැඩේ. ඔව්. ඕක කැඩුවොත් හැබැයි හරියට කැඩුවොත් අනාගාමී වෙන්න පුළුවන්. ආයේ කාම ලෝක වලට එන්නේ නැහැ. ඒ කියන්නේ හරියට ඒක දැක්ක. ඒ කියන්නේ මේ ආයතන ටික පිනවන්නනේ එන්නේ මේ කාම ලෝකෙට. ඔව්. ඒ කියන්නේ ඇහැ නිසා රූප හදනවා, කන නිසා රූප හදනවා, නාසය නිසා රූප හදනවා, දිව නිසා රූප හදනවා, ස්පර්ශය නිසා රූප හදනවා. ඒකට ඕක මුලාවෙන් හදන දෙයක් කියලා ආයතන පහට දැක්කොත් ගැඹුරින් දැක්කොත් නෑ අහලා නෙමෙයි දැක්කොත් ඒ දකින්න තමයි ඒක ආය ආය මෙනෙහි කරන්න කියන්නේ. ඔව්. ඒ තමන්ටම අවබෝධ වුණා තා මේක මෙහෙමයි. එච්චරයි දෙන්නේ. එතකොට අනාගාමී වෙනවා ඒ අවබෝධයේ හරියට ප්‍රත්‍යක්ෂ වුණා. ඒ කියන්නේ ආයේ කාම ලෝක වලට එන්නේ නැහැ. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙට එන්නේත් නැහැ. දිව්‍ය ලෝකෙත් කාම ලෝකයක්. බ්‍රහ්ම ලෝක වල තමයි ආයේ නිවන් දකින්නේ. ඒ ගැඹුරින්ම දැක්කොත් ආයතන පහ. හරි. ඒ මූලික අවබෝධය ගත්තොත් අපාගත වෙන්නේ. ඔය මෙහෙම දෙයක් නේ වෙන්නේ කියන දැක්ම ඇති කරගත්තොත් සෝවන් වෙනවා. අයියෝ තමයි. ඒ කියන්නේ දැන් ධර්මය ගැන කිසිම සැකයක් නැති වෙනවා. නේද? මේක ගැන අචල ශ්‍රද්ධාවක් එනවා වෙන කෙනෙක් වෙන මොනවා හරි කියන්නවට අහු වෙන්නේ නැහැ. මේක ඒක තමයි තමන් දකිනකොට තමයි ඒක වෙන්නේ. නැත්තම් තව කෙනෙක් තව මොකක් කර කිව්වා ආයේ අහන එකේ වැරද්දක් නැහැ මේ. අහලා බලන්න වෙන අය කියන ඒවා අහලා බලන්න. අවබෝධය වහන් තමන්ට කිසිම සැකයක් නැහැ ආයේ.
අපේ ධර්මයේ මේකම තමයි කියලා අපිට හිතාගන්න
හැකියාව තියෙනවා. ඔව්. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මෙන්න මෙහෙම ලෝකෝත්තර ධහමක් කියන එක. ලෝකෙන් මිදෙන්නේ මෙහෙමයි. දැන් ලෝකෙට අහු වුණාද මිදුණාද කියන එක පේනවනේ. රූපයට අහු වුණාද මිදුණාද කියන එකේ. නේද? දැන් බලන්න යයිද ඔය අවබෝධය තියෙනකොට ඔය රූපේ වෙනවම තිබුණාට වෙනස් වෙනවා අනිත්‍ය අනිත්‍යයි. නෑ නේද? ඒක කළා කියලා අවබෝධයක් එයි කියලා පේනවද? නෑ. හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වා රූපේ අනිත්‍ය බලන්න. වේදනාවේ අනිත්‍ය බලන්න. අනිච්ච සංඥා සූත්‍රය කියලා මේකක් දේශනා කළා. ඊළඟට කියනවා රූපයේ අනිත්‍ය බලන්නේ කොහොමද? ඉති රූපං ඉති රූපස්ස සමුදේව ඉති රූපං සත්තංගම. ඔන්න ඕක බලන කෙනා රූපයේ අනිත්‍ය වඩනවා. ඒ කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද? රූපයේ සමුදේ හටගන්නේ මෙහෙමයි. රූපයේ අත්තංගමය. ඒ කියන්නේ සමුදේ නැත්තම් නැතිවීම නෙමෙයි. සමුදේ යෙදුන් නැත්තම් හටගන්නේ නිරෝධය. තියෙන එක නැති වෙනව නෙමෙයි. සමුදේ තියෙනවා නම් තමයි තියෙන්නේ. සමුදේ නැත්තම් නිරුද්ධයි. අත්තංගමයි කියන්නේ ඒක. දැන් ඒක තේරෙන්නේ නැද්ද? දැන් බල්ලට සමුදේ තියෙනකොට බල්ලෙක් ඉන්නවා වතුරේ. සමුදේ යෙදෙන්නේ නැතිකොට හටගෙනම නැහැ. එහෙම ඉන්න බල්ල නැති වුණා නෙමෙයි. හටගන්නේ. මෝඩකම මුලාව තියෙනකොට හටගත්තා. ඡායා නෑ මේ මූ හිතනවනේ විශ්වාස කරනවනේ තව බල්ලෙක් ඉන්නවා කියලා. ඒ විශ්වාස කරන මුලාවයි මෝඩකමයි තියෙනකන් ඌට බල්ලෙක් ඉන්නවා. ඒක නැති වුණ දවසට හිටිය එක නැති වුණාද නැත්තම් නැත් උපදින්නේ නැද්ද? උපදින්නේ නැහැ. තේරෙනවද වෙනස? දැන් ඉන්න බල්ලා අනිත්‍ය කරනවා නෙවෙයි ඔය. සමුදේයයි අත්තංගමයයි දකිනවා. ඔව් රූපය මොකක්ද කියලා ඉස්සෙල්ලා අඳුර ගන්නවා. ඔය ඉන්නවා කියලා හිතන එකනේ බල්ලානේ රූපේ. ඒක හටගත්තේ කොහොමද කියලා සමුදේ බලනවා. සමුදේ දකිනකොට අරු නිරුද්ධ වෙනවා. ආයි හටගන්න නැති මට්ටමට එනවා. ඒක අත්තංගම. ඔන්න ඕකට කියන අනිච්ච සංඥාව වඩනවා. අනිච්ච සංඥාව. ඔය වෙනස් වෙනවා කියන එක නෙමෙයි අනිච්ච සංඥාව. සමුදයයි අත්තංගමයයි දකිනවා. මේ රූපය කියන්නේ මොකක්ද කියන තැනින් පටන් ගන්න ඕන. මෙන්න මේකට මම රූපයක් කියලා කියනවා. හරි. ඒ මට්ටමේදී ඒක සතර මහා ධාතු. දන්න බල්ලෙක් ඉන්නවා. ඌ සතර මහා ධාතු. නැත්තම් දුර තියෙන රූප, ළඟ තියෙන රූප, අතීත රූප, වර්තමාන, අනාගත ඔක්කොටමයි තියෙනවනේ. ඒ රූපය අපි පිළිගන්න. ඊළඟට පිළිගත්තට ඊළඟට හොයන ඕකේ සමුදය කොහෙද? මේ ඇහි රැවටුන හින්දා. එන ඇහි රැවටුන හින්දානේ රූපේ හටගෙන තියෙන්නේ. රැවටුන් නැත්තම් අත්තංගමේ හටගන්නේ. ඔන්න ඕක දකින්න කෙනා රූපේ අනිච්ච සංඥාව වඩ. ඒ කියන්නේ ධර්මයට අනුව බලන්න, සම්මා දිට්ඨියට අනුව බලන්න. එතකොට අනිච්ච සංඥාව වඩ. වේදනාවෙත් ඔහොමයි අනිච්ච සංඥාව වඩ. වේදනාව මොකද්ද? සමුදේ මොකද්ද? අත්තංගමේ මොකද්ද? එයා තමයි අනිච්ච සංඥාව වඩන්නේ. හරි. බුදුහාමුදුරුවෝ කියලා තියෙන අනිත්‍ය සංඥාව වඩන්න. හැබැයි අපි වඩන ලෝකෙට අයිති අනිත්‍ය සංඥාව නෙවෙයි. ධර්මය අහලා දකින කෙනාගේ වැඩෙන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගම කියන එක. ඒක තමයි ආර්ය මාර්ගය. ඒක තමයි ආර්ය මාර්ගය. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගය. රූපයක් තියෙනවා ඕක වෙනස් වෙනවා කියන එක පේනව නේද ලෝකෙට අයිති මාර්ගයක් කියලා. බල්ලටත් පුළුවන් යන්න බල්ලෙක් ඉන්නවා ඕක වෙනස් වෙනවා. නේද? ඒකෙන් අවබෝධයිද? නැහැ. ඒකෙන් වැඩෙන්නේ පූර්ව ප්‍රතිපදාව. රැලීම් ගැටීම් අඩු කරගන්න පුළුවන්. ඒ මෝහය එහෙම්මම තියෙනවා. මෝහය දුරු වෙන්නේ ධර්මය අහලා දකින කෙනානි. සම්මා දිට්ඨිය ඇති වෙනවා. සම්මා දිට්ඨිය ඇති වෙන කෙනා තමයි සෝවාන් වෙන්නේ. හරි දැක්ම ඇති වෙන කෙනා තමයි සෝවාන් මාර්ගයට වැටෙන්නේ සෝවාන් වෙන්නේ. ඔය දැක්ම හරියට පැහැදිලි වුණා නම් ඒකම තමයි සෝවාන් වුණා කියන්නේ. පැහැදිලි වුණා නම් පුළුවන් වෙන්න ඕන ඔක තව කෙනෙකුට කියා දෙන්න. පුළුවන් වෙයිද? උත්සාහ කරලා බලන්න කාට හරි කියා දෙන්න. ඈ ඔයාට පිස්සු කියලා එලවන්න ඇති ගානට කියා දෙන්න පුළුවන් වුණා. කාට හරි ටිකක් දන්න කෙනෙකුට කියා දෙන්න try කරලා බලන්න. ගහලා ඉලෙව්වේ නැත්තම් හරි. ඈ? ඔව් ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න කිව්වේ නැත්තම් හරි. නෑ ওই ධර්මයේ හොයන අය ඉන්නවනේ ඉතින් ඒගොල්ලන්ට ඔක පුළුවන් වෙන්න ඕන කියලා.
ඒක පාදවල දෙල්ල එහෙම ගත්තාම ඔක පොඩ්ඩක් කියලා දුන්නා නම් මම නෑ ඒක
ටිකක් ඉන්නම්. ඔව් අහන කෙනෙකුට ඕන කියලා දෙන්න. කියන්නේ පොඩි නුවණක් හරි තියෙන කෙනෙකුටයි යෝග කියා දෙන්න පුළුවන්. ඒකනේ බුදුදහම ප්‍රඥාවන්තයන්ට කියන්නේ. නේද? ඔය මුකුත් හිතා ගන්න බැරි කෙනෙකුට ඕක කියා දුන්නට වැඩක් නැහැ. ඔව්. ඒක තමයි ඉස්සෙල්ලා තමන් අවබෝධය ගන්න. තමන් අවබෝධය ගත්තහම පුළුවන් වෙනවා ඕක තව කෙනෙකුට පැහැදිලි කරන්න. ඒ කියන්නේ යා මොන පැත්තෙන් ප්‍රශ්න කළත් තමන්ට උත්තර දෙන්න පුළුවන්. ඒක එන්නේ දැක්කහම. අහගෙන කියන්න ගියොත් අමාරුයි. යා මොකක් හරි අහනකොට දැන් උත්තර දී ගන්න බැරි වෙනවා. ඒකයි ඥානතෝ කියන එක මදි. පස්සතෝ කියන එකත් එන්න ඕන.
දර්ශනයේ සම්බන්ධ
වෙන්නේ. ඔව්. ඒ දර්ශනේ එන්නේ ඔක අහලා දකින්නකොට. දැන් ඕවා තේරුම් ගන්න තමයි මේ පොත් ටික තියෙන්නේ. නේද? මේක තියෙනවා. මගේ පොත තියෙනවා 1 2. නේද? සුදස්සන ගුරුන්ගේ ඒවා තියෙනවා.
1
2. පොත් එකේ තියෙනවා. ඔව්. ඒවා හම්බුුන් නැත්නම් අරන් කියවන්න ඒවා. එහෙනම් පොත් ඔක්කොම ගොඩ ගහ ගන්නවා නෙමෙයි එකක් අරන් යනවා. එක කියවනවා. එක. අර දෙක වොන්නම් අරගන්න. දැක්කා නේද දැන් පොත් ගෙනාවහන් හම්බ වෙනව නේද? ඒක තමයි ඒ ਦਿੱත්ත ධම්ම වේදනීය කම්ම කියන්නේ. මං කියවනේ ධර්ම දානේ දුන්නොත් හම්බ වෙනවා කියලා. අද පොත් අරන් ආවනේ ඔන්න හම්බ වුණා. හෝ හෝ හයිටි එක. ඒ ඔගොල්ලොත් දැන් Taman ළඟ තියෙන පොත් ගෙනහැලා Tamanට ඕන පොත් අරගන්න. ඒ පොත් ධර්ම දානේ දෙනකොට Tamanට ලැබෙනවා. ඒවා බය වෙන්න එපා. ඒ කියෝනායට දෙන්න බය වෙන්න එපා. එකෙන් ප්‍රයෝජනයක් ගන්නයිට තමන්ට ලොකු කුසලයක්. ඒ එහෙම පුරුදු වෙන්න. ඒක තියෙන පොත් ඔක්කොම උස්සන් යන්නෙත් නෑ. කියෝණ එක අරන් ගිහිල්ලා කියෝලා ගේනවා. එතකොට තමන්ට තව එකක් ලැබෙනවා ඊළඟට. හොඳයි. දැන් ඇතිද තව ප්‍රශ්න තියනවද? ඔය පැහැදිලි නැත්තම් අහන්න. ඕකමයි ප්‍රශ්න කරන්න ආයතන. වැඩි වෙන්නේ නැහැ ඉතින් ප්‍රශ්න. ඔක්ක දැන් ප්‍රශ්න කරන්න ඕන. ඔය කියපු දේ වෙන්න පුළුවන්ද? අද අපි හිතන දේ නෙමෙයි ඔය පෙර නොයසූ විරෝධ ධර්මතාවය. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේක පුබ්බේ අනනොසුතේසු ධම්මේසු. පෙර නොයසූ විරෝධ ධර්මතාවය මේ ඇහැ ගැන, කන ගැන, නාසය ගැන නේද? දිව ගැන, කය ගැන, මනස ගැන. ඔය හයේම තියෙන එකම සිද්ධිය. ඒකත් තේරුම් ගන්න. එක ආයතනයක් හරියට දැක්කොත් අනිත් ආයතනෙත් වෙන්නේ ඕකමයි. කන කියන එකත් බලන්න කණ්ණාඩියක්. කනේ තියෙන ප්‍රසාදය කියන්නේ කණ්ණාඩිය. ඒකේ වැටෙන ප්‍රසාද රූපය කියන්නේ ඒ කණ්ණාඩියේ වැදුන ප්‍රතිබිම්බය. සද්ද වලින් හදන ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බය සද්දේ කියලාවත් ගන්න බෑ. දැන් අපේ ප්‍රතිබිම්බේ රූප කියලා ගන්න නෑනේ. ඇහැට රූප වුණාට ප්‍රතිබිම්බය තමයි අපි දැනගන්නේ, විඥාණය දැනගන්නේ. ඒක ආය ආය ඇහෙනවා කියන එක. ආය ආය ඇහෙනවා කියන්නේ ආය ආය ප්‍රතිබිම්බ හැදෙනවා. ආය ආය විඥාන හැදෙනවා නේද? විඥාණයෙන් දැනගන්න. එතකොට දැනගන්නේ එළියේ තියෙන සද්ද කියලා හිතුවොත් අහු ලෝකෙට අහු. දැන් හිතන්න ඕන දැනගන්නේ කණ්ණාඩි මේ කන කියන උපයේ හැදෙන ප්‍රසාද රූපේ. අර වතුරේ තියෙන ඡායාව වගේ. එතන. එළියේ තියෙන සද්ද දැනගන්නව නෙවෙයි. දැන් ඇහෙන් දැනගන්නේ එළියේ තියෙන රූප දැනගන්නව නෙවෙයි. ඇහැ කියන කණ්ණාඩියේ හැදෙන ප්‍රතිබිම්බ ටික දැනගන්න. කන කියන කණ්ණාඩියේ සද්ද නිසා හැදෙන ප්‍රතිබිම්බ ටික දැනගන්න. ඒ ප්‍රසාද රූප කියන්නේ ප්‍රතිබිම්බ වගේ. ඒක ඒ ආයතනෙන් දැනගන්නවා වරෙන්න වෙන ආයතනකින් දැනගන්න බෑ. ඇහේ හැදෙන ප්‍රතිබිම්බ ඇහෙන් දැනගන්නවා මිසක් කණෙන් දැනගන්න බෑ. කණේ හැදෙන ශබ්ද නිසා හැදෙන ප්‍රතිබිම්බ ටික සටහන් ටික කණෙන් දැනගන්නවා මිසක් ඇහෙනුත් බෑ, නාසයෙන්ුත් බෑ, වෙන කිසිම ආයතනකින් බෑ. මොහොම නුවණක් එන්න. ඒකට ඇහෙන් දකින දේ කණෙන් දැනගන්න පුළුවන්ද? බෑ. නාසයෙන් බෑ. දිවෙන් බැ. අතෙන් අල්ලන්න පුළුවන්ද? ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන්ද? ඇහෙන් දකින පොත අතින් අල්ලන්න පුළුවන්ද? බැහැයි කියලා උත්තරේ එනවනම් දැන් කියපු ටික තේරුම් ගත්තා. පුළුවන් කියනවනම් තාම ලෝකෙට ආйти පරණ පුරුද්දේ ඉන්නේ. ඇහෙන් දැක්කේ ප්‍රතිබිම්බයක් නම් ඡායාවක් විතර නම් ඕක අල්ලන්න පුළුවන්. අන්න ඕක තේරුම් ගන්නවා. එතකොට ඇහෙන් දැකලා ආන්න පොතක් තියෙනවා කියලා හිතුවොත් මුලා වෙලා ඉවරයි. ඒ මුලාවෙන් හදපු පොත තමයි දැන් අල්ලන්නේ. ඒ අල්ලන්නේ කාය ආයතනෙත් මුලා වෙලා. චක් ආයතනෙ විතරක් නෙමෙයි. ඇහෙන් දැකපු දේ අතින් අල්ලන්නත් පුළුවන් කියලා අනිත් ආයතනෙටත් අර විඥානි පාස් කරලා. ඇහි විඥාණයෙන් දැනගත්තු එක අනිත් විඥාන කාය ආයතනයටත් සම්බන්ධ කළා. ඔය සම්බන්ධ කිරීමමයි සසරේ යන්නේ. නැවත උපදින්න හේතුව එක ආයතනකින් එන විඥාණය තව ආයතනයකට සම්බන්ධ කිරීම. හරි. හරි. ඔය ගැට ගහන්නේ තණ්හාවෙන් ඒවා සම්බන්ධ කර කර දෙනවා. දැන් ඇහෙන් දැක්කදේ අල්ලන්න පුළුවන් කියලා ඔන්න කාය ආයතනෙ උපදින්න හේතු ටික සකස් කළා. නේද? තව ආයතනයක් උපදින්න හේතු සකස් කරා. අපි රැවටුනහම වෙන්නේ මේක එකයි. එහෙන් දකින දේ ඡායා මාත්‍රෙන් නවත්තන්න නැතුව, දැකීම මාත්‍රෙන් නවත්තන්න නැතුව දෙයක් පනවපු ගමන් ඔන්න අනිත් ආයතන හයම උපදින්න හේතු ටිකයි ඔය සකස් කළේ. ප්‍රතිබිම්බ වුණොත් අනිත් ආයතන වලින් අත් දකින්න බෑනේ. දැන් වතුරේ ඡායාවක් කළොත් ඇහෙන් දකින්න විතරයි පුළුවන්. මුලා වුණත් වෙන්නේ නෑ. ඇහෙන් දකින්න නේ අල්ලන්නත් පුළුවන්. රස බලන්නත් පුළුවන්. ඉතින් අනිත් ආයතන උපදින්න. ඒ අනිත් ආයතන උපදින්න හේතු ටික තමයි හැදෙන්නේ මුලාවෙන්. එළියේ දෙයක් පැනගුව. ඇහෙන් දකින්නකොටම මේ ඡායාවක් විතරයි. චිත්‍රයක් විතරයි. එතන සිනමා ශාලාවේ ඉන්නවා. චිත්‍රපටිය බලන්න. එළිය තියෙන ඒවා නෙවෙයි. ඇහැ ඇතුලේ චිත්‍රපටිය බලන්න කියලා මතක් කරගන්න. ඈ ඊට පස්සේ තරහා යනකොටම මතක් කරගන්න. ඔය බැලුවේ චිත්‍රපටිය. නැත්නම් ඔය බැලුවේ හීනයක්. එළියේ දේවල් පනවපු හින්දා තමයි, මුලා වුණ හින්දා තමයි තරහා ගත්තේ. ඇලුවේ නැහැ, ගැටුනේ. නේද? නැන් කවුරු හරි මොනවා හරි කියනකොට මට බැන්නා කියන්නේ ඔන්න අහු වුණා ලෝකෙට. සද්ද සටහනක් හැදුනා, අන්න ප්‍රතිබිම්බය හැදුවා, ඕක දැනගත්තා. ඒ ප්‍රතිබිම්බය ඇලෙන්න ගැටෙන්න දෙයක් තියෙනවා නැහැ. වෙන භාෂාවකින් කතා කළා කියලා හිතන්න, තේරුමක් දන්නේ නැහැ. එතකොට තරහ ගන්න දෙයක් ඉතුරු වෙයි. දැන් කුරුල්ලෝ කෑ ගහනවා එහෙනවනේ. අපිට තරහක් හරි මොකක් හරි යනවද? ඌ මට බැන්නද හොඳක් කිව්වද කියලා දන්නවද? උගේ භාෂාවෙන් ඌ බණිනවත් ඇති. අපි දන්නවද? නෑ, සද්ද මාත්‍රයක් විතරයි. තේරුණා? තව කෙනෙක් කතා කරනකොටත් හිතන ඔය කුරුල්ලෙක් කෑ ගහනවා කියලා, ඔය භාෂාව මට තේරෙන්නේ නෑ කියලා හිතන. ඔය සද්දවලට තේරුම් දෙන්න ගියොත් තමයි අහුවෙන්නේ. දැන්නා කියලා හිතන්නේ ඕකට තේරුම් දීලා ශබ්ද මාත්‍රෙන් නැවැත්තුවා නම් ඉවරයි. ඉවරයි, ඒ මට්ටමට යන්නේ. ඇසීම ඇසීමක් විතරයි. සුතේ සුතමත්ත. තේරුම් දෙන්න ගියොත් තමයි සැප දුකට අහුවෙන්නේ. නෑ, නින්දා ප්‍රශංසා වලට අහුවෙන්නේ. අතලෝ දහමට අහුවෙන්නේ. නැත්තම් ලෝකෙට අහුවෙන්නේ. අටලෝ දහමට අහු වෙනවද නැද්ද කියන එක කවුරු අතේද තියෙන්නේ? තමයි අත. ඒ ආයතනය ගැන සිහියෙන් නුවණින් ඉන්නවද නැද්ද කියන එකයි ඔතන තියෙන්නේ. අපි ආයතනය ගැන සිහියයි නුවණයි පිහිටුවොත් ලෝකෙට අහු වෙන්නේ නැහැ. අටලෝ දහමට අහු වෙන්නේ නැහැ. ඒකනොත් තේරව නේද ලෝකෝත්තර වෙනවා? ඒක වෙන්න ආයතනය ගැන නිතර නිතර මෙනෙහි කර කර ඉන්න ඕන. මොකද අපේ පුරුද්දට අපිව රවට්ටනවාමයි. අර බල්ලගේ මට්ටමට අපිව ගේනවා. එහෙන් දකින්න එක තියනවා කියලා හිතන මට්ටමට ගේනවා. ඒකනේ පුරුද්ද, සංසාරය අපු පුරුද්ද. දැන් එහෙන් දකින්න එක ප්‍රතිබිම්බේ කියලා මතක් කරගන්න ඕන. ඒකයි බල්ලව මතක් කරගන්න කියන්නේ වතුරට එදෙන. අපි ඇහෙන් දෙයක් දකිනවා කියනකොට මොන වතුරට එපුණා කියලා මතක් කරගන්න. ඔය ඡායාව තමයි දැක්කේ. හරි. දෙයක් තියනවා කියපු හේ කියලා හිතපු ගමන් අර රැවටුණ බල්ලා වගේ කියලා මතක් කරගන්න. සංසාරයේ යන විදිහට තමයි ආයතන පාවිච්චි කරන්නේ. දුක සකස් වෙන විදිහට. පැහැදිලිද? ඔන්න ඔක කරන්න උත්සාහ කරන්න. මතක් කර කර දෙන්න ඕනේ. මේ පොත කියවනාට වඩා හොඳයි ඒක කළා නම්. පොත් කියවලා තේරුම් ගන්නේ ඔන්න ඕක කරන්න ඕන බව. ඒ අවබෝධය. පොත් කියවුවට හරියන්නේ නැහැ. පොත් කියවලා දැනුමනේ එකතු කරගන්න. ඒක ප්‍රායෝගික කරන්න. එහෙන් දකින දකින එක මොහතක හරි ඔබ හිතන්න. ඒ පුරුදු කරලා තියෙන්නේ මොකද්ද? එහෙන් දකින දේ තියෙනවා කියලා හිතන්න. රූපයක් හදා. ඒ පුරුද්ද කඩන එක ලේසි නෑ. එහෙන් දා සැරෙන් සැරේ දකින දකින වෙලාවට මතක් කරගන්න. ආ මෙන්න මෙහෙම දෙයක් ඇහුවා. එතකොට මේ දැක්කේ වතුරට එමුණ ඡායාවක් දැක්කා. ඔන්න ඕක මතක් කරගන්න. මේ සතියේ ඕක කරන්නකො බලන්න. එන සතිය යනකොටත් ඕක දකීද කියලා බලන්න. දැන් ඥානතෝ කියන එක අරගත්තා. ඇහුවා. පස්සතෝ කරගන්න පුළුවන්ද බලන්න. ආ එක්ක කරන්න ඕන වෙන විදිහක් නැහැ. අනුන්ට දෙන්න බෑ ඒක. පස්සතෝ කියන එක තමන් ඔකේ යෙදෙන තරමටම තමයි එන්නේ. ඈ පැහැදිලිද කරන්න ඕන දෙයක්? එහෙන් දකින්නකොට මතක් කරගන්න ඕන. නැත්නම් වතුරට එබෙනවා. නැත්නම් චිත්‍රපටියක් බලනවා. දැන් උපමා ගොඩක් දුන්නා. එහෙනම් නැත්තම් මීරින් ගුව දකින්න. ඈ කාක්කෙක් කෑ ගහනවා කියලා ඇහෙනවනේ. නේද? අපේ කාක්කා පිහිටන්නේ පරණ පුරුද්දට. ඒකට සද්දේ ඇහුනේ කණේ. කණෙන් ඇහුනේ කණෙන් හදලා දීපු චිත්‍රයක් ඇන්දා. ඇච්චරයි. සද්ද වලින් චිත්‍රයක් ඇන්දා. ඒක අපිට දකින්න බෑ. එළියට ගිහින් බලන්න කාක්කෙක් නැහැ. කාක්කා හැදුනේ කොහෙද? සිත ඇතුලේ. චේතනාට. අන්නෝක නුවණින් පෙන්වන්න. කාක්කා ඇන්දේ හිතේ. ඌට ගලක් ගහන්න බෑ. ඔහොම බලබලා ඉන්න ඕන. ඔක තමයි කරන්නේ. භාවිතා බහුලී කතා කියන්නේ ඔක. අහගත්තු දේ ප්‍රායෝගික කරන්න නෑ ඕන විදිහකට ඉඳන් සිහිය පිටන්න. සිහියයි නුවණයි. සිහියයි නුවණයි. සිහියෙන් දැනගන්නවා සත්‍යයක්ද ඇහුනේ, රූපයක්ද දැක්කේ, ගඳ සුවඳක්ද දැනුනේ, කොයි ආයතනෙද කියලා සිහියෙන් දැනගන්නවා. මොන මොකෙන්? ඊළඟට ආයතනේ නුවණ මතක් කරගන්නවා. දැන් අහපු ධර්ම ඇහෙනම් අර වතුරට ඉබුණ බලන්න. කනනම් නොදන්න භාෂාවකින් කතා කළා. සද්දයක් යන විතරයි, සද්ද මාත්‍රේ විතරයි තේරුමක් දෙන්න බෑ. නේද? නාසයේ නම් ගඳ සුවඳ විතරයි. ජීවිතේට ඇහැ පෙනිලා නැත්තම් ගඳ සුවඳක් දැනුණොත් අපිට රූපයක් නැවෙයිද? අවසන් කරමුද? ප්‍රශ්න තියනවාද? ප්‍රශ්න තියනවා නම් අහලා ඔක පැහැදිලි කරගන්න. දැන් Tamanට පැහැදිලිද බලන්න ඕනද? අනේ ඔතනයි වැදගත්. අහගත්ත දැනුම එකතු කරගත්තා කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. කරන්න ඕන දේ පැහැදිලි. ඥානතෝ පස්සතෝ. පස්සතෝ කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඥානතෝ තමයි අහගත්තා නේද? අහලා දැනගත්තා. දැන් ඔක දැකීමක් කරගන්න නම් මොකද කරන්න ඕන? ඉන්න ගමන් මොකද කරන්න ඕන? සද්ද ඇහෙනකොට අපි රූපයත් සම්බන්ධ කරනකොටම මතක් කරලා දෙන්න ඕන ඔක හිතෙන් හදපු දෙයක්. බාහිරයේ නෙමෙයි. එහෙන් දකිනකොටම එළියේ තිබුණා කියලා හිත වෙනකොටම මතක් කරගන්න ඕන මේ චිත්‍රය බලනවා වගේ කියලා මතක් කරගන්න. කන්දක් පේනවනේ. පේන්නේ නැතුව නෙමෙයි. කන්දක් පේනවා හැබැයි ඔක චිත්‍රයක් විතරයි. ඔය කන්ද නගින්න බෑ අපිට. චිත්‍රයක් විතරයි අල්ලන්න බෑ. නේද? ඡායා මාත්‍රයක් විතරයි. ඔන්න ඕක දෙන්න ඕන පොල් ගහක් පේනවා. ඡායා මාත්‍රයක් විතර. ඕක ඉතින් ගැඹුරට යනකොට පුළුවන් දරුවෙක් පේනකොටත් ඒ මට්ටමට ගන්න පුළුවන් වුණොත් ඉතින් අනාගාමි වෙන්න මට්ටමට යන්න පුළුවන්. තේරුණාද? දැන් වැඩියෙන්ම අල්ලගෙන ඉන්න ඒවටත් ඕක කරන්න පුළුවන්. කරන්න උත්සාහ කරන්න. යෙදෙනකොට යෙදෙනකොට වල්ලගෙන අපි විඳින ගතිය, පංච උපාදානස්කන්ධ රැස් කරන ගතිය අඩු කරගන්න. එහෙම රවටිලා මෙනෙහි කරන තරමට අපි පංච උපාදානස්කන්ධ රැස් කරන ලෝකෙට අහුවෙන රූප උපාදාන කරනවා. රූප උපාදානය කියන එක වැටහෙනව නේද? සිහිය තියෙනවා කියලා බාර ගන්න. සතර මහා ධාතු කියලා බාර ගන්න. හිතේ හදපු රූපේ සතර මහා ධාතු කරා. තියෙන්න පුළුවන්. හිතන හිතන රූප සතර මහා ධාතු ලොක් එහෙම කොහොමද හිතෙයිද? හීනයක් දැකලා නැගිටිනකොට ඔක්කොම ටික තියෙයි වට පිටාර. එහෙම වුණාම ලෝකෙට අහු වෙන්නේ නැහැ එච්චර. දැක්මිනකොට. මෙච්චර කල් ලෝකෙට අහු වෙලා ඉන්නේ. අනිත්‍යයි හිතන විදිහට හිතනවා කියන්නේ ලෝකෙට අහු වුණා. ධර්මයක් අහලා නැහැ නියන්ත. ධර්මය දැකලා නැහැ. ලෝකෝත්තර දැක්ම එහෙමම වෙනස් ලෝකෙට අයිති දැක්මට වඩා. ඒ කියන්නේ මේ රූපයක් හින්දා කිසිම සැපක් දුකක් එන්න විදිහක් නැහැ. ඇයි? ඡාය මාත්‍රයක් විතරයි. අටලෝ දහමට අහු වෙන්නේ. ඒ කියන්නේ ලෝකෙට අයිති දහමට අහු වෙන්නේ. ආර්ය දැක්ම එනකොට ලෝකෝත්තර දැක්මිනකොට ලෝකෙට අයිති ඒවට අහු වෙන්නේ නැහැ. ඒත් ලෝකෙට අයිති ඒකට අහු වුණ ගමන් මේ පැත්තෙන් නුවණ පිහිටන්න. එතකොට ඒකෙන් මිදෙන්න පුළුවන්. දැන් තේරෙනවද ඔහොම කියනකොට? මොකද්ද මේ කියන්නේ? ඈ? හිතා ගන්න පුළුවන්ද යන්තම් හරි? අමාරු ඇති ඒ වුණාට පොඩි අදහසක් හරි එනවා නම් මෙහෙම වෙන්නේ ඇති කියලාවත් ඒකත් ලොකු දෙයක්. හරි. ඒක උදව් වෙනවා සසරින් මිදෙන මාර්ගයට වැටෙන්න. ඒ කියන්නේ දහමෙන් ප්‍රයෝජනයක් ගත්තා කියන මට්ටම. බුදු දහම. ධම්මානුසාරී යන. ශ්‍රද්ධාව ඉබේම එනවා ඉතින් ධම්මානුසාරී යන. එහෙම වුණත් සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ අපාගත වෙන්නේ නැහැ කියන්නේ. දැන් කොච්චර පින් කළත් භාවනා කළත් අපාගත වෙන එකෙන් මිදිලා නැහැ නේද? හැබැයි මෙන්න මේක දැක්කොත් අපාගත වීමෙන් මිදෙනවා. ඒක කරන්න මහ ලොකු වියදමක් කරන්න ඕනේ නැහැ. දානයක් දෙනවා කි මාන්සි වෙන්න ඕනත් නැහැ නේද? සල්ලි හොයන්න ඕනත් නැහැ. ඕ පැත්තකට වෙලා හිත දිහා බලන් ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ. නේද?
සංසාරේ සල්ලි ඕනේ නෙවෙයි මාර්ගය වෙන්නේ නැහැ.
ඔව්. අන්න හරි. සල්ලි වියදම් කරලා කරන ඒවා සංසාරේ යන ඒවා. නිර්වාණයට සල්ලි ඕනේ
නැහැ.
සංසාරෙන් මිදෙන්න සල්ලි ඕනේ නැහැ. හල්ලි හල්ලි වේදන් කරලා ගත්තු දේවල් ටික අතාරින්න එක තමයි. ඊයේ කිව්වේ ඇහක් ගත්තේ සල්ලි වේදන් කරලානේ නේද ගියාත්මේ. එකතු කරමු පින් ටිකන්නේ දැන් ඇහක් හදාගත්තේ මනුස්ස ඇහ. ඒ එහෙම කරන්න එපා කියන එකත් නෙමෙයි. කාන්‍යතාය කියලා නෙමෙයි ඉතින් ඒක. මොකද ඇහැ හොඳට පේනකොට තමයි ඕක ගැන මෙනෙහි කරන්න පුළුවන්. ඇස් පේන්නේ නැති වුණා නම් අපිට ඕක මෙනෙහි කරන්න පුළුවන්. රැවටෙනවා කියලා දැනගන්න මෙනෙහි කරන්න පුළුවන්. බෑ.
පේන්න
ඕනේ. ඒකට ධර්මයේ දකින්න ආයතන ටික වැඩ කරන්න ඕනේ.
එහෙනම් අන්දයටත් නිවන් දකින්න
පුළුවන්ද? ඔව්. ඔව් එහෙම බෑ. ඇහැ පේන හින්දා තමයි මුලා වෙන එක ගැන දැන් අපිට අවබෝධයක් ගන්න පුළුවන්. ඒ නුවණ ඇති කරගන්න පුළුවන් ආයතන වැඩ කරනකොට. ආයතන වැඩ කරද්දිම ලෝකෙට අහු නොවී ඉන්න පුළුවන් නම් ඕක තමයි දැක්ම. නැතුව ඇහැ අන්ධ කරගෙන පේන්න ලෝකෙට අහු නොවී ඉන්නව නෙවෙයි. නෑ ඇස් පේන්නේ නැති කෙනාට ඉතින් වර්ණවලින් ලෝකෙ හැදෙන්නේ නෑ. ඒ වුණාට ඒක අවබෝධෙ නෙමෙයි. දැන් ඇස් පේන ගමන් වර්ණ ලෝකෙට අහු නොවි ඉන්න පුළුවන් නම් අන්න අවබෝධෙ. ඒක තමයි ධර්මය. ඒ කියන්නේ මේ සම්මත ආයතන ටික වැඩ කරද්දිමයි නිවන්
දකින්නේ.
රහත් වෙන්නේ ආයතන නැති කරගෙන නෙමෙයිනේ. නේද? රහතන් වහන්සේගේ ඇහැකනනාසේ දිව ශරීරේ හොඳට වැඩ කරනවා. හැබැයි ලෝකෙට අහු වෙන්නේ නැහැ. අතනයි වෙනස තියෙන්නේ. ඔව් ඒක ලොකු ගැඹුරක් තියෙනවා. ඉතින් දැන් ඒක තේරෙන්න ඕන. ප්‍රඥාව නැත්තම්. ඒ කියන්නේ ලෝකෙට අහු වෙනවා නම් වැඩක් නැහැ. දැන් හැබැයි ඇස් දෙක පේන ගමන්ම ලෝකෙට අහු නොවි ඉන්න හිත දියුණු කරගන්න පුළුවන්. නේද? දැන් අහපු ධර්මයෙන් මෙනෙහි කරනකොට එහෙම වෙනවා. එතකොට මේ ඊවෙනදා ඇති වුණ දුක් දැන් ඇති වෙන්නේ නැහැ කියලා ඔය ධර්මයෙන් දකිනකොට දකිනකොට. ඈ? ඒ මට්ටමට ටිකෙන් ටික එනවා ඔය ධර්මයෙන් ඕකෙන් මෙනෙහි කරනකොට. හොඳයි. එහෙනම් අපි අවසන් කරමු නේද? මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන් තමන්ට මේ භාවනා කරලා සමාධි වඩා ගත්තා ලොකු සීලයක් රැකුණා මේ කාලය තුල ප්‍රඥාවෙන් වැඩෙන සීලේ රැකුණා හරි බයට රැක්ක සීලයක් නෙවෙයි දැන් රැකුණා තේරෙනවද වෙනස කවුරුවත් කියපු හින්දා රැක්ක නෙවෙයිනේ දැන් තමන්ගේ ප්‍රඥාවෙන් සීලේ රැකුණා කය වචන සංවර වුණා කාය කම්මං වචී කම්මං සුපරිසිද්ධෝ හෝති කියන්නේ ඔක ආජීවයේ සුපරිසිද්ධෝ හෝති කතර නුවණින් දකිනකොට ඒක වෙනවා. අර ඇලීම් ගැටීම් පැත්තේ දුවන්නේ නැහැ. ඒතර කාය කම්ම වචී කම්ම සංවර වෙනවා. ඉතින් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල මහා නිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා. පින් ගොඩාක් රැස් වුණා. පින් රැස් කරගත්තු මොහොතක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දෙවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා සතුටටපත් වෙත්තා දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්තා උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු ආසනා වේවා. එහෙම සතුටටපත් වෙන මේ දෙවි දෙවතාවුන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සමවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් කපල උපද්‍රවයක් වෙන්න තියෙනා නම් ඒ සමගෙන් අප සැවම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න මේ ගාතක් කියමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක උත්පත්ති ලැබලා පින් බලාපොරොත්තු වෙනා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. දැන් අපි අර අවිද්‍යාව හින්දා ඇත්ත ඇතිහැටි නොදන්න හින්දා කරන සංකාරණේ ලෝකේ කියන්නේ රූප කියන්නේ. එතකොට ඒවයි ඒ මුලාවෙන් හදන රූපවල ලක්ෂණය තමයි ඒවා අනිත්‍යයි අපව දුකටපත් කරන ලෝකෙට අයිති මට්ටම. අපි හිතන විදිහට තියාගන්න බෑ. අනිත්‍යයි එහෙනම් අපව දුකටපත් කරනවා. ඒතර සබ්බේ සංඛාරා අනිච්ඡාති දුක්ඛා. මේක තමයි ඇත්ත ඇති හැටි. ඒතර ඒ ඇත්ත ඇති හැටි අවබෝධ වෙන්නේ යදා පඤ්ඤාය පස්සති. එතකොට ඒ දුක කලකිරිලා අතාරිනවා. ඒ වහින්ද ඉඳ දුකක් තියනා නම් කලකිරිලා අතාරිනවා. අතනි බින්ද තීතුත්ති. ඕක තමයි විසුද්ධියට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. ඒ වගේ මේ හිතට අරමුණු වෙන ධම්මතා වල කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති. ඕක ඇත්ත ඇති හැටියට තේරුම් යන්නේ දාපඤ්ඤායි පස්සති. එතකොට මේ මුලාව හින්දා ඇති කරගත්තු දුක කලකිරිලා අතාරිනවා. අතනි බින්ද තීතුත්ති. ඕක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සත් සත් සත්